ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මවබිමින් පුවත් ඔස්ට්‍රේලියාවේ අද උදෑසනවද විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය මෙන්න.
අද නොවැම්බර් මාසේ 14 වෙනිදා ශ්‍රී ලංකාවේ ඊයේ සිදුවුණු සිදුවීම් දෙස අපි අද අවධානය යොමු කරන වෙලාව මවබිමින් පුවත් විශේෂාංගයෙන්. ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2024 වර්ෂය සඳහා වන අයවැය ඊයේ දවසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව මේ අද දවසේ ඉඳලා 21 වෙනිදා වෙනකන් දවස් 7ක් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා. ඊට පස්සේ 21 වෙනිදා ඡන්ද විමසීම් පැවැත්වෙනවා. 22 වෙනිදා ඉඳලා දෙසැම්බර් 13 වෙනිදා වෙනකන් තුන්වන වර කියවීමේ විවාදය පැවැත්වෙලා දෙසැම්බර් 13 වෙනිදා තමයි අයවැයට අදාළ අවසන් ඡන්ද විමසීම පැවැත්වෙන්නේ. කොමනත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2024 වර්ෂය සඳහා වන අයවැයට එම නැත්නම් විසර්ජන පනත් කෙටුම් පතට කැබිනට් අනුමැතිය ඊයේ දවසේ හම්බ වුණා. අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිසි ලෙස වාර්තා වෙලා තිබුණා. ඊයේ දහවල් 12ට ශ්‍රී ලංකාවේ 78 වන අයවැය මුදල් අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරිපත් කරා. ඒ අනුව ලබන වසරට 2024 වසරට රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326ක් ඒ ඇතුළුව ඉදිරි වර්ෂය සඳහා වන අයවැයෙන් කණ්ඩායම් බලාපොරොත්තු වුණු ආකාරයට සහන ලැබුණේ කොහොමද? විශේෂයෙන්ම රාජ්‍ය සේවකයින් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුණා. ඒ ඇතුළුව මුදල් අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවැනි යෝජනා පිළිබඳව අයවැයේදී අවධානය යොමු කළා.
මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුවයි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල් මට්ටමට ගැනීම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිදල පහසුකම් රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අධීරය සඳහා රුපියල් මිලියන 75ක් වෙන් කරලා ඊට පස්සේ අනාගතයේ මීට වඩා වෙන් කරන්න යනවා. ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට 3 වසර සැලැස්මක් යටතේ ලබන වාසේ රුපියල් මිලියන 25ක් වෙන් කරනවා. බදුල්ලට හෘද පෙනහළු පුනජීවන ඒකකයක්. මේ ඔක්කොම ගන්නේ වෙල්ලස් විශ්වවිද්‍යාලය. ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙනහළු පුනජීවනයේ පහසුකම් නැහැ. අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. බදුල්ල ශීක්ෂණ රෝහලේ පුනජීවන ඒකයක් ස්ථාපිත කිරීම සඳහා ඊට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කරනවා.
ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මාධ්‍යට අදහස් පළ කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම පාදක කරගෙන අයවැය කරුණු කොයි ආකාරයෙන්ද ජනාධිපතිවරයා ඉදිරිපත් කළේ සහ එහි අන්තර්ගතය පිළිබඳව ශයහන් සේමසිංහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට අදහස් පළ කළා.
විශේෂයෙන්ම අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය අමතක කරලා අනික් කාරණා කතා කරන්න හොඳ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම වැදගත් පරිච්ඡේදයක්. අපි ඒ සඳහා අවසාන එකඟතාවයකට එන්න ආසන්න තැනක දැන් ඉන්නේ. අපිට ඒ සඳහා පැරිස් ක්ලබ් එකත් ඒ වගේම ඉන්දියාව, චීනය, ජපානය ඇතුළු සියලුම කණ්ඩායම් ණය හිමියන් අපිට ඒ සඳහා සහයෝගය දක්වනවා. ඉතින් අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය මත පදනම් වෙලා තමයි අපේ අනිකුත් ආර්ථික කටයුතු සැලසුම් කරලා තියෙන්නේ.
මෙවර අයවැය පිළිබඳව අදහස් දක්වන ගමන් 2022 අවුරුද්දේ ඉදිරිපත් කරපු 2023 වර්ෂය සඳහා වන අයවැය යෝජනා කීයක් ක්‍රියාත්මක කරලද 2024 සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයා ඉදිරිපත් කරේ කියන ප්‍රශ්නාර්ථය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මතු කරා.
මොනවද මේ අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්නට, තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කර, තමන්ගේ ජීවිකාව යහපත් කරන්නට මොකද්ද තියෙන සාධනීය වැඩපිළිවෙල? මේ අයවැය යෝජනා ගැන එක එක්කෙනා කතා දොඩවන්නට පෙර මම කියන්න කැමති, කරුණාකරලා හොයලා බලන්න 2022 අයවැය කතාවේ 2023 වෙනුවෙන් තිබුණු යෝජනා වලින් කීයක් ක්‍රියාත්මක කරලා තියෙනවද? විශාල ප්‍රතිශතයක් ඒ යෝජනා ක්‍රියාත්මක කරලා නැහැ.
ලබන වර්ෂය සඳහා ණය ගැනීමේ සීමාව වැඩි කරමින් පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දැක්වීමක් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අයවැය කතාවෙන් පස්සේ මාධ්‍යට අදහස් දක්වමින් සඳහන් කළා.
ඇවැලේකනේ මුල් පරිච්ඡේදය සමන්විත වී තිබුණේ. ඔහු සහ ඔහු නියෝජනය කරන ආණ්ඩු දීර්ඝ කාලයක් අපේ රට පත්කොට තිබෙන ආර්ථික විනාශය පිළිබඳ ඔවුන්ගේ පාපොච්චාරණේ. අවුරුදු 75ක් වරින් වර මාරුවේ මාරුවට බලයට පත් වූ කණ්ඩායම් විසින් අපේ රට ඇති කළද විනාශය තමයි ඔහු පෙන්වා දුන් ලැබුවේ. අනතුරුව ඔහු ඉදිරිපත් කරනවා ඒ 75 වසරක විනාශකාරී ගමනින් මිදින්න ඕන කියලා. හැබැයි ඔහු 75 වසරක විනාශකාරී ගමන ඔහු පෙන්වුම් කරලා තිබුණේ ණය ගැනීම, මුදල් අච්චු ගැසීම හා විකිණීම මත තමයි තමන්ගේ ආර්ථිකයේ පදනම් වී තිබුණේ කියලා. නමුත් අනතුරුව සිදු වී තිබෙන්නේ කුමක්ද? ඔහුගේ සමස්ත යෝජනා සමන්විත වී තිබෙන්නේ ණය ගැනීම, විකිණීම කියන මාවතේම තමයි. විශේෂයෙන්ම ඔහු අයවැය ලේඛනයේ ඉදිරිපත් කරනවා විසර්ජන පනතේ බිලියන 3900ක් ණය ගැනීමට අපේක්ෂා කළා තිබුණා. අයවැය ලේඛන ඉදිරිපත් කරමින් ඔහු කියනවා තවත් බිලියන 3400කින් ණය ගැනීමේ සීමාව වැඩි කරන්න කියලා. කියන්නේ කෝටි 340,000කින් ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා යෝජනා කොට තිබෙනවා. එනිසා ඔහු ඉදිරිපත් කරන ආර්ථික ඛේදවාචකේ පාපොච්චාරණීම යලි දිගුවක් තමයි ඔහුගේ අයවැය යෝජනා තුළ සමන්විත වී තිබෙන්නේ.
සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා සඳහන් කළේ ඉදිරි වසරේදී ඡන්දයක් තියෙන බව, මේ අයවැය මගින් පැහැදිලි වුණු බව, ඒ අනුව ඒ මත පදනම්ව යෝජනා අයවැය යෝජනා ඉදිරිපත් කර ඇති බවයි හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අයවැය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ.
මොකද ඒකට ලෑස්ති වෙලා නොයෙකුත් දේවල් ජනාධිපතිවරයා දුන්නා. 10,000ක පරිවැඩි කිරීමක් ඇලවන්ස් එකක් හැටියට කරා. හැබැයි ඒක ලැබෙන්නේ අප්‍රේල් පළවෙනිදා ඉඳලා කිව්වා. එතකොට අප්‍රේල් ඔක්තෝබර් හරියේ මං හිතන්නේ ඡන්දෙ තියෙයි. හැබැයි දැන් මේ ගැඹුරෙන් බලනවා නම් මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපි ආ යුතු දිශානතිය මොකද්ද? ඒ දිශානතිය තමයි මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ඉතාමත්ම දරුණු ප්‍රතිව්‍යුහගත කරට ආර්ථිකය ලක් කරන්න ඕන. රට ගැට ගහලා තියෙන ලනු චේන් කඩන්න ඕන. එතකොට ඒ දිසානතිය කෙරෙහි මේ ආර්ථිකය ගමන් කරන්න ගත්ත උත්සාහයක් තියෙන බව පේනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද?
පහුගිය දිනවල ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාව සම්බන්ධයෙන් මතුණු අර්බුදයට ඊයේ දවසේ සක්‍රීය මැදිහත් වීමක් තිබුණා. රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනා දීකරණයේ මූලික විරෝධතාවක් ගොනු කළා. ඒ තමයි අතුරුපාලක කමිටුවේ කටයුතු අත්හිටුවලා අධිකරණයේ ලබා දුන්නු අතුරු තහනම් නියෝගය ඉවත් කරන්න කියලා තමයි ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයෙන් ඉල්ලුවේ. එතකොට ක්‍රීඩා අමාත්‍යවරයා තවදුරටත් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ගොනු කරලා තිබෙන නඩුකරයට අදාළව ඉදිරිපත් කරලා තියෙන දියුරුම් ප්‍රකාශවල අසත්‍ය තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වරදක් සිදු කරලා තියෙනවා කියලත් මේ විරෝධතාවල සඳහන් කරලා තිබුණා. ඒ වගේම මේ පෙත්සමෙන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන කරුණු සත්‍ය කරුණු වසන් කරලා අධිකරණය නොමග යවන, ඒ කියන්නේ අධිකරණය රවට්ටන ආකාරයේ තොරතුරු තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට සඳහන් කරපු විරෝධතාවල ඇතුළත් වෙලා තිබුණා. ඊයේ දවසේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි පහුගිය අවුරුද්දේ අගෝස්තු 25 වෙනිදා පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ තිබුණු මාධ්‍ය හමුවකදී අරගලකාරලේ අරගලකරුවන්ට ඇප ලබා දීමේදී මහේස්ත්‍රාත්වරින් අනුගමනය කළ ක්‍රියාපටිපාටිය විවේචනය කරලා අධිකරණයට අපහාස කරා කියලා චෝදනා කරලා තමයි පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් වෙලා තිබුණේ. ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ප්‍රියාල් සිරිසේන, විජිත කුමාර කියන නීතිඥවරු දෙදෙනාත් මේ පෙත්සම් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව පෙත්සම් 3 ජනවාරි මාසේ 31 වෙනිදා විභාගයට ගන්න අභියාචනා අධිකරණයේ ඊයේ දවසේ නියෝග කරා. නීතිපතිවරයා වෙනුවෙන් හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාත්, ඒ වගේම සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුනුත් ඉදිරිපත් කරපු කරුණු සලකා බලපු විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය ජනවාරි මාසේ 31 වෙනිදා සිද්ධ කරන්න දින ලබා දුන්නා. ඒ අනුව මේ චෝදනා ගොනු කරලා තිබුණේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාස කරා කියන චෝදනාව මත පදනම්ව. ඊයේ දවසේ මහින්දයාපා අබේවර්ධන කතානායකවරයා වෙත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 24 දෙනෙක් අත්සන් කරලා ලිපියක් බාර දුන්නා. ඒකේ සඳහන් වෙලා තිබුණේ සමගි ජන බලවේගයේ නියෝජනය කරන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට දඬුවම් ලබා දෙන්න කියලා ඉල්ලලා. ඒකට හේතුව තමයි පහුගිය 10 වෙනිදා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට ද්වේෂ සාගතව චෝදනා කරාය කියන කාරණය සම්බන්ධයෙන් සභාගර්භය ඇතුලේ 10 වෙනිදා ඔහුට චෝදනා කරලා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයාට අවස්ථා කිහිපයකදීම චෝදනාත්මකවරුන් කතා කරා කියලා නිරීක්ෂණය වෙලා තියෙනවා කියලා තමයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සඳහන් කරලා තිබුණේ. ඒ අනුව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට දඬුවම් ලබා දෙන්න කියලා ඉල්ලලා තමයි අනුරාධ ජයරත්න රාජ්‍ය අමතිවරයා ඇතුළු මන්ත්‍රීවරු 24 දෙනෙක් අත්සන් කරලා මේ ලිපිය කතානායකවරයාට භාර දුන්නා. එමනම් බ්‍රහස්පතින්දා දිනේත් මෞබිමෙන් පුවත් විශේෂාංගෙන් හමුවන බලාපොරොත්තු ඇතිවාදට සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
මෞබිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.